සමන්තා චක්කවාලේ සූවත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා සුපින්වත්නි ඔබ හැම දිනාම ඊටාම ශ්‍රද්ධාවෙන් අදත් බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි අද මේ දේශනාව සඳහා බොහොම ශ්‍රද්ධාවෙන් ධර්ම ඥානෙ පිණිස විදර්ශනා ප්‍රඥාව පිණිස අරමුණු කරගෙන මේ දේශනාව සිද්ධ කරන්නේ සීදුව දුම්රියපල පාර අංක 19 එක ලිපිණේ පදිංචි පද්මා කහවල මහත්මිය ඇතුළු පින්වත් පිරිස මේ ස්වාමින් වහන්සේ මේ පින්වත් මෙහෙණින් වහන්සේ ඇතුළු පද්මා කහවල මහත්මිය ප්‍රදාන පිනතුන් මේ උතුම් ධර්ම දාණයට ශ්‍රද්ධාවෙන් සම්බන්ධ වෙනවා. ඉතින් මේ පිනතුන්ට සුවසේම ජීවිත අවබෝධය කරා යන්නට මේ කුසල් හේතු වාසනා වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, අද මේ දේශනාව හොඳට අහන්න, හොඳට දරා ගන්න. ඊට පස්සේ ඒක හොඳට වචනෙන් උත්පුරුදු කරන්න. ඒ අනුව හොඳට පිළිවෙත් පුරන්න. එතකොට ජීවිතේ කොහොමත් ධර්මයේ පැත්තෙන් යාතුල දියුණුවක් ඇති වෙනවා. ඉතින් අපි අපේ ජීවිතේ පුළුවන් තරම් කෙලෙස් එක ගනුදෙනු කරන එක ධර්ම මාර්ගයට එන්න කලින්ම නවත්තන්න ඕන. අමාරුයි වැඩේ. අමාරුණත් ඒක පොඩ්ඩක් නවත්තන්න ඕන. මේ සාමාන්‍ය සුපුරුදු විදියට කෙලෙස් එක ගනුදෙනු කරන ගමන් ඔය අතරෙම ධර්මයකුත් වඩනවා, දියුණු කරනවා, පිළිවෙත් පුරනවා කියනවනම් ඕක කරගන්න බෑ. ඉතින් මේ කෙලෙස් එක ගනුදෙනු නොකිරීම පිණිස මෙන්න මෙච්චරයි ඔයාලා කරන්න ඕන. පොඩ්ඩයි, ලොකු ඒවා නෑ. ඒක තමයි මේ තනියෙන් ඉද්දී, තනියෙන් ඉන්නවනේ අපි හැම වෙලාවකම, හැම වෙලාවක යන අපි ගොඩාක් තනියෙන් ඉන්න අවස්ථා තියෙනවා. එතකොට ඒ තනියෙන් ඉන්නකොට හැම වෙලාවම සිතුවිලි දෙස බලන්න පුරුදු වෙන්න. ඒ මොහොතේ සිතුවිලි දිහා, තනියෙන් ඉන්න හැම වෙලාවකම සිතුවිලි දෙස බලන්න. සිතුවිලි ඔස්සේම හිත හිත ඉන්න එපා. ඒ දෙස බලන්න, කොහොමද මේ සිතුවිලි ඇති වෙන්නේ නැති වෙන්නේ කියලා. හුදෙකලාව තනියෙන් ඉන්න කවුරුවත් නැති වෙලාවක ඒ සංවේදීකම, සිතුවිලි ගැන සංවේදීකම ඔයාලගේ ජීවිතේ තියෙන්න ඕන දෙයක්. පිරිසත් එක්ක ඉන්නකොට වචන ගැන පරිස්සම් වෙන්න ඕන. ඔච්චරයි ඕන, ඔච්චරයි. ආයේ මොකක්වත් ධර්ම මාර්ගයට ඔය වචන දෙකෙන් පාර හැදෙනවා. ඔය වචන දෙක හොඳටම ඇති. ආය වෙන සිල්වත් මොකුත් ඕනේ නැහැ. ඕක ඇතුලේ නිකන් සිල්වත්කම් ගොඩ නැගෙනවා. පිරිසත් එක්ක ඉන්නකොට පරිස්සම් වෙනවා වචන ගැන, කතා කරන ඒවා ගැන. හරි පරිස්සමට කතා කරන ඒ වාචාලකමට කියවන්නේ නැහැ. ආගිය මුලගිය වටපිටාවින් අය ගැන අරෝම ඒවා කතා කරන්නේ. ආපුව ගැන, හිටපුව ගැන, දැකපුව ගැන, වෙච්ච ඒවා ගැන, ඕවා ගැන පරිස්සම් වෙනවා. පිරිසත් එක්ක ඉන්නකොට අපි ගොඩාක් කෙලෙස් කෝලහලයට අහුවෙන්නේ වචනානුසාරයි. එතන පිරිසත් එක්ක ඉද්දී අපි මොනවා ගැනද සැලකිලිමත් වෙන්නේ? වචන ගැන. තනියෙන් ඉන්නකොට සිතුවිලි ගැන. තනියෙන් ඉන්නකොට හරි පරිස්සම් වෙනවා සිතුවිලි ගැන. ඕන් ඔය දෙක තිබ්බොත් එයාට වරදින්නේ නැහැ. පරිස්සම් වෙන්න ඕන නැතන. හුදෙකලාවේ සිතුවිලි ගැනත්, සංගණිකාරාමේ වචන ගැනත් පරිස්සම් වෙන්න. ඒ ප්‍රවේශම ජීවිතයට තිබ්බොත් ගිහියෙක් හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා අපි කොච්චර පිරිහිච්ච සමාජයක් ඇතුලේ වුණත් අපි තල්ලු වෙන්නේ ධර්මයේ පැත්තට. අපි තල්ලු වෙලා යන්නේ ධර්මයේ පැත්තට. ඔන්න ඔයක තියෙන ගමන් ඊට පස්සේ ඔය පින්නතුන්ලා උත්සාහවත් විය යුත්තේ සම්මුතියෙන් එහාට යන්න. අපේ ඉලක්කය මොකද්ද? සම්මතයෙන් එහා පැත්තට යන්නේ. සම්මතයෙන් එහා පැත්තේ මොනවද තියෙන්නේ? සම්මුති සත්‍යයෙන් එහා පැත්තේ මොන සත්‍යද තියෙන්නේ? පරමාර්ථ සත්‍යය. සම්මුතියෙන් එහා පැත්තේ තියෙන්නේ පරමාර්ථ සත්‍යය. පරමාර්ථ සත්‍යයෙන් එහා පැත්තේ මොකද්ද තියෙන්නේ? පරමාර්ථ සත්‍යයෙන් එහා පැත්තේ මොනවද ඇත්තේ? ආර්ය සත්‍ය. අන්න බුද්ධ ශාසනයේ ඔය සත්‍ය තුනම පිළිබඳ අවබෝධයක් තියෙනවා. සම්මත සත්‍යයෙන් එහා පැත්තේ තියෙනවා පරමාර්ථ සත්‍ය. නමුත් මිනිස්සු හිතන්නේ පරමාර්ථය දැක්කම සංසිඳින්නේ නැහැ. එයා සංසිඳින්නේ මොකෙන්ද? ආර්ය සත්‍ය දැකීමෙන්. ලෝකේ කතා කරන්නේ අර වචන දෙක ගැන විතරයි. සම්මත සත්‍යයි පරමාර්ථ සත්‍යයි. ඔච්චරයි කතා කරන්නේ. දැන් පරමාර්ථ සත්‍ය තෝරන්න තමයි චිත්ත කාණ්ඩය, චෛතසික කාණ්ඩය, රූප කාණ්ඩය පෙන්නලා තියෙන්නේ. නමුත් කවුද නිවන් දකින්නේ? චිත්ත කාණ්ඩේ සිත් මෙච්චරයි, චෛතසික කාණ්ඩේ චෛතසික මෙච්චරයි, රූප කාණ්ඩේ මේ වගේ කියලා දැනුමක් ගොඩනගා ගත්ත අය, මේනම් මේ අභිධර්මාර්ථ සංග්‍රහයන් ඉතා ඉහළට ඉගෙන ගත්ත අය අඩුම මඟඵලවත් ලබන්න ඕන. එහෙම මඟඵල ලබන්නේ නැහැ. ඇයි ඒ මඟඵල ලබන්නේ නැත්තේ? දැනුමේ ප්‍රශ්නයක්ද? නෑ, ආර්ය සත්‍ය දැర్శණී වීමෙන් කෙනෙක් මාර්ගඵල ලබන්නේ. එහෙනම් මේ පරමාර්ථ සත්‍යයට වඩා ප්‍රබලයි මොකද්ද? ආර්ය සත්‍ය. ඒ නිසා ආර්ය සත්‍යයට එකතු වෙන්න හැම වෙලාවකම. සිත් මෙච්චරයි කියලා ගණන් හිලව ඇතුව මතක තියාගත්ත කියලා ලොකු දෙයක් නෑ. ලොකු දෙයක් තියෙනවා කියලා කවුරු තර්ක කරනවා නම් එයා සෝවන් වෙලාවත් ඉන්න ඕන අඩුම. ඒ කියන කෙනා කියන්න ඕන ඔබ කිව්වට මම අරහත් කියලා. එයා අවබෝධය කරා ගියා නම් ආර්ය සත්‍ය අවබෝධයෙන් ගිහින් තියෙන්නේ. ආර්ය සත්‍ය අවබෝධය කියන එක අපේ ප්‍රමාණාත්මක සහ ඒකායන අර්ථය අපි ධර්ම මාර්ගයේ පෙන්වන. එහෙනම් සම්මත සත්‍ය, පරමාර්ථ සත්‍ය, ආර්ය සත්‍ය. ඔය අන්තිම කෑල්ල ගැන කතා කරන්නේ අපි මේකට දේශනා දෙකක් තුනක් කරන්න හිතාන ඉන්නවා. ඒකයි. එතකොට මිනිස්සු අලුත් විදියට ධර්මීය දිහා බලයි. සම්මත සත්‍යයට වඩා ශ්‍රේෂ්ඨයි මොකද්ද? පරමාර්ථ සත්‍ය. පරමාර්ථ සත්‍යයට වඩා ශ්‍රේෂ්ඨයි මොකද්ද? ආර්ය සත්‍ය. මොකද පරමාර්ථ වශයෙන් අඳුනා ගැනීම, තේරුම් ගැනීම, දැකීම කියන්නේ නිවනම නෙමෙයි. නිවන් මගේ heaven ඇල්ල ඒක. නිවන කියන්නේ ආර්ය සත්‍ය දැర్శණී වීමෙන් කෙනෙක් තුලස් මතුවන දෙයක්. ඕක ඔය ඔස්සේ බලන්න ඕන. අපි දැන් ඒ ඔස්සේ අපි හොඳට බලන්න ඕන ඉතා වැදගත් දෙයක්. මොකක්ද දන්නවද? සම්මත සත්‍යයට උපකාරාර්ථය මොකද්ද? පරමාර්ථ සත්‍යයට උපකාරාර්ථය මොකද්ද? ආර්ය සත්‍යයට උපකාරාර්ථය මොකද්ද කියලා. ඕකට තමයි හේතුඵල විභාගය අවශ්‍ය වෙන්නේ. ඒකෙන් කියවෙන්නේ චිත්ත කාණ්ඩේ, චෛතසික කාණ්ඩේ, රූප, ඒවා තේරුම් ගැනීමෙන් තමයි අපිට මේක ලියා ගන්න පුළුවන්. මෙන්න ලියා ගන්න ක්‍රමයක් නේ. ඒක බොහොම වැදගත් එක. නමුත් කෙනෙක් නිවනට පාත් වෙන්නේ, කෙනෙක් සත්‍ය අවබෝධයට පාත් වෙන්නේ ආර්ය සත්‍ය දර්ශනය වී. දැන් අපි බලමු උදාහරණයක් විදියට. අපි බලමු කොහොමද මේ සම්මත සත්‍යයේ හැඩය, පරමාර්ථ සත්‍යයේ හැඩය, ආර්ය සත්‍යයේ හැඩය කොහොමද කියලා බලමු. එතකොට දැන් සම්මත සත්‍ය ඇතුලේ යැපෙන්නේ පුද්ගල බව මත. සම්මත සත්‍ය යැපෙන්නේ මොකක් මතද? පුද්ග සම්මුතියින්නේ තියෙන්නේ. ඒ සම්මුතියින් වලට එළඹෙන්නේ අපි අපිට සාපේක්ෂවනේ. දැන් අපි අපේ රට අපිට සාපේක්ෂව, අපේ රටට සාපේක්ෂව තමයි අපි ජනාධිපතිය, තමයි අපේ ජනාධිපති කියන්නේ. ඒක ඇමරිකාවට අදාළ නැහැ. එංගලන්තයට අදාළ නැහැ. ඕස්ට්‍රේලියාවට අදාළ නැහැ. ඉන්දියාවට අදාළ නැහැ. එහෙනම් අපි සම්මුතියින් වලට එළඹිලා අපිට සාපේක්ෂව ලෝකයේ දිහා බලනකොට තමයි සම්මතයන් තුල සත්‍ය ගොඩ නැගෙන්නේ. සම්මතයන් තුල සත්‍යයක්. ඒක බොරුවක් නෙමෙයි. ඔක්කොම පිළිගන්නේ. දැන් මේ කාලේ ජනාධිපතිනා ඔක්කොම පිළිගන්නේ ආ ජනාධිපති විදියට ලංකාවේ ඉන්න. කවුරුවත් කියන්නේ ආ යා ජනාධිපති නෙමෙයි. ඔයාගේ ඔළුව නරක් වෙලාද? ඔයා කොහොමද යා ජනාධිපති කියන්නේ කියලා කවුරුත් කියනවද? දැන් මේ රටේ ඉන්න හැම කෙනෙක්ම දැන් වර්තමාන ජනාධිපති කවුද කියලා ඇහුවොත් දැන් ඉන්න ජනාධිපතිතුමාගේ නම තමයි කියන්නේ.
ඒක සම්මතය තුළ සත්‍යයක් බොරුවක් නෙමෙයි. හැබැයි ඒක අපි සම්මත කරගත්ත එක ඇතුළේ මිසක් පරමාර්ථ වශයෙන් ජනාධිපතිවරුත් නැහැ, හාඳුරුවරුත් නැහැ, ගිහියොත් නැහැ, ස්ත්‍රීනුත් නැහැ, පුරුෂයොත් නැහැ. පරමාර්ථය ඇසුළු ගත්තාම රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන, චක්කු, සෝත, ගාන, ජීවහා, කාය, මන ඔය වගේ ස්කන්ධ ධාතු ආයතන නාම රූප වශයෙන් තමයි අපට පරමාර්ථය ඇතුළේ කියව ගන්නට වෙන්නේ. හරි, එතකොට මේකේ හොඳට ඔළුවට ගන්න එකක්, සම්මත සත් සම්මුතීන් කියන්නේ පුද්ගල බවට සාපේක්ෂව ගොඩනගාගත් දෙයක්. මොකද සම්මුතීන් කියන්නේ පුද්ගල භව මතයි යැපෙන්නේ. ඒ සම්මතයන් මට සාපේක්ෂව බලන්න ඕන. එතකොට මේ සාපේක්ෂව බලනකොට සම්මුතීන් ආකෘතිකගතයි. ඒ ආකෘති වලට අදාළයි. දැන් උදාහරණයක් විදිහට මම මෙතන දේශකෙක් වුණාට මම දානෙ වළඳන්න ගියාම ප්‍රතිග්‍රහක සම්පත්තියට මම අදාළ වෙන්නේ. එතකොට මට කියන්නේ එතන ඒ සන්දර්භයට මම දේශකෙක් නෙමෙයි. ඉතින් මම විශ්වවිද්‍යාලෙ ගිහින් සීට් එකේ වාඩි වුණොත් එහෙම ඉගෙන ගා. එතකොට යා කොහොම සලකන්නේ මේ සනසේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ නමක් කියලා. ස්ටේජ් එකේ නම් ඉන්න අයා තමයි දේශනේ කරන්නේ. එයා තමයි විශ්වවිද්‍යාල ලෙක්චරර් කියලා අපි පිළිගන්නවා. ආරාමයට ගියම මේ සන්දර්භය ඇතුළේ අමියා තමයි විහාරාධිපති, මේ සවනස් විහාරාධිපති, මේ සවනස් තමයි නෑ විහාරාධිපති හාරෝ ඉන්නවා, මේ සවනස් පොඩි ස්වාමීන් වහන්සේ කියලා. ඒ සන්දර්භය ඇතුළේ සම්මුතීන් ආකෘතියට අදාළයි. තානිකරම බොරුව. ඒ ආකෘතියට අදාළ තත්වයක්. ඒ අදාළ තත්වය තුළ ඒ සම්මුතීන් වලින් අපි නෑවෙනවා, වැහෙනවා, තවර ගන්නවා. එතකොට ඒ තවරා ගැනීම ඇතුළේ තමයි කෙලෙස් මෝරන්නේ. ගොඩාක් ඒකට බලපාන්නේ ආත්ම දෘෂ්ටිය, පුද්ගල බව. මම මෙහෙම කෙනෙක්, මම හවල් කෙනෙක්, ඇඳ ගැනීම තමයි තියෙන්නේ. අපි හැමෝටම තියෙන්නේ මොනවද? ඇඳ ගැනීම. ඇඳගෙන ඉන්නේ අපි. මම හවලා, මම හවල්, බොරුවක් තියෙන්නේ. බොරුවක් තියෙන හැම තැනම බොරුව තියෙන. හැ එක එක වෙලාවට ඇඳ ගැනීම තියෙන්නේ. හැම තැනම ඇඳ ගැනීම තියෙන්නේ. ඊට වඩා වෙනවා. අර එක සින්දුවක තියෙන රජිනට ඇඳා, රජකුමරුටත් ඇඳා, අන්දරේගේ බිරිඳටත් ඇඳා, මම නන්ද කියලා. එතකොට ඔක්කොම ඇඳ ගැනීම තියෙන්නේ. රජිනටත් ඇඳලා, රජකුමරුටත් ඇඳලා, බිසවටත් ඇඳලා, අන්දරේගේ පවුලටත් ඇඳලා. එතකොට එයාගේ විවහාරය ඒ වුණාට මම කවුද? මම නන්දකි. ඒකත් එක්තරා විදියක මේ ලෝකේ විවහාරය ඇතුලේ පවතින ඇඳ ගැනීම තමයි. හරි, හැම තැනම ඇඳගෙන. මං ගුරුවරයෙක් කියනවා. එයා ගුරුවරයනි ඉස්කෝලෙනේ. එයා ඒ ගුරුකම ගෙදරත් කතා කරනවා. අනාත්ම දෘෂ්ටිය. එතන මහා ධර්මයක් අල්ලනවා නම් එහෙම බෑ. ධර්මයක් අල්ලන අයගේ ජීවිතේ ලස්සන දෙයක් තියෙනවා. මොකක්ද දන්නවද? ඒගොල්ලන්ට ඇඳ ගැනීම නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේට ඇඳ ගැනීම නැහෙනේ. කවදාවත් කොතනකවත් හුවා දක්වලන්නේ නැහැ. මම ප්‍රථම ශ්‍රාවක වෙමි කියලා හුවා දක්වන්නේ. එහෙනම් මත මේ මම මේ විස්තර කරන්නේ කොහොමද? ඔළුවට ගන්න ඕන. නැත්තම් මේකේ නිවන් කවදාවත් නිවන් අවබෝධ කරන්න බෑ. අපිට වෙලා තියෙන්නේ මොකද්ද? සම්මත සත්‍ය පුද්ගල බවට සාපේක්ෂයි ආකෘතික ගතයි. මොකද්ද? සම්මත සත්‍ය පුද්ගල බවට සාපේක්ෂයි ආකෘති. ඒ ආකෘති ඒතෙන් ආයි බොරු, තනිකරම බොරු. ඒ ආකෘතියට ඒ විදියට. එයා කවුද කියලා හිතාගන්න බෑ. ආකෘතියට අදාළව තමයි හිතාගන්න වෙන්නේ. විටක ශිෂ්‍යයා, විටක ගුරුවරයා, විටක අම්මා, විටක බිරිඳ, විටක ස්වාමියා. ඒ ආකෘතියට අදාළයි. එහෙනම් මතක, සම්මත සත්‍ය අපි සම්මත කර ගැනීම සත්‍යයක්, බොරුවක් නෙමෙයි. ඒක බොරුවක් අපි මනසින් හදාගත් අවුලක්ම නෙමෙයි. ඒ සම්මත සත්‍ය තුළ පුද්ගල බවක් තියෙනවා, ආකෘතික ගතවීමක් තියෙනවා. ඔන්න සම්මත සත්‍ය. පරමාර්ථ සත්‍ය තුළ දැන් අපි බලමු පරමාර්ථ සත්‍ය. පරමාර්ථ සත්‍ය කියන්නේ බෙදනකොට බෙදලා 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 බලනකොට අර වටිනාකම නොපෙනෙන මට්ටමට අපි කියන්නේ පරමාර්ථ කියලා. මේක පරම නැත්තම් අය බෙදන්න එන පරමාර්ථ සත්‍යයේ ස්වභාවයක් තියෙනවා තව දුරටත් බෙදිය නොහැක. පරමාර්ථයන්ගේ ස්වභාවය මොකද්ද? තව දුරටත් බෙදන්න බෑ. ආයි තව දුරටත් බෙදන්න බෑ. බෙදුවම් පස්සේ මුල් වටිනාකම පේන්නේ නැතුව යනවා නම් ආ තව දුරටත් බෙදන්නත් බැරි නම් ඒකට කියනවා පරමාර්ථ. එහෙනම් පරමාර්ථයන්ගේ ස්වභාවය මොකද්ද? තව දුරටත් බෙදිය නොහැක. පරමාර්ථයන්ගේ ලක්ෂණය මොකද්ද? බෙදුවාම මුල් වටිනාකම නොපෙනේ. තව දුරටත් බෙදිය නොහැක. බෙදීමේදී වටිනාකම අතුරුදහන් වේ. සම්මතීන්ගේ මොකද්ද වෙනස? දැන් අපි කියන සම්මත සත්‍යය මොකද්ද අපි කිව්වේ? සම්මත සත්‍ය කියන්නේ පුද්ගල බවට සාපේක්ෂයි ආත්මීයයි. ඒ ආත්මීය ස්වභාවය තුළ ආකෘතික ගතයි. පරමාර්ථ සත්‍ය තව දුරටත් බෙදිය නොහැක. බෙදීමේදී මුල් වටිනාකම අතුරුදහන් වේ. අතුරුදහන් වේ. වටිනාකම පේන්නේ පරමාර්ථ වශයෙන් බැලුවම. පරමාර්ථ වශයෙන් බැලුවම වටිනාකම පේන්නේ. එතකොට ඒවා ආර්ය සත්‍යයෙන් විභාග කරලා බැලුවාම විමුක්තයි. එනම් පරමාර්ථ වශයෙන් බැලීමම නිවනට පත්වීමක්ද? නෑ. ඒක තේරෙනවා හොඳටම ගොඩාක් ඔය අභිධර්මයේම ඉගෙන ගන්න අය මාන්නක්කාරය. ඒගොල්ලෝ හරි මාන්නක්කාරයි. ඇයි ආර්ය සත්‍යයෙන් බැලුවම මාන්නක්කාරකම නෑ. අභිධර්මයේ හොඳට ඉගෙන ගන්න අය ඉන්නවා. ඒගොල්ලෝ හොඳට චතුරාර්ය සත්‍යයෙන් විමසනවා. එතකොට ඉන්නේ ඒක. ලංකාවේ ඉන්න හොඳට අභිධර්ම ක්‍රම ගැන නොයේක් අභිධර්ම ක්‍රම ගැන යලා උනන්දුයි. ඒ ගැන හරිම හොඳයි. හැබැයි ඒගොල්ලන්ගේ ජීවිතේ තියෙනවා චතුරාර්ය සත්‍යයෙන් බලන කම. ආර්ය සත්‍යයෙන් විමසා බලන කමකුත් තියෙනවා. ඒ දෙකම තිබ්බාම ඒ දෙකම පෑහුණාම අනේ පින්වත්නි වේගෙන් අවබෝධය කරා යනවා. නමුත් සමහර අයට තියෙන්නේ තමන්ගේ දැනුම හුවා දැක්වීම විතරයි. එයා ගණන් හිලව් ටික දන්නව හරියටම. චිත්ත කාණ්ඩේ මෙච්චරයි, චෛතසික කාණ්ඩේ මෙච්චරයි, රූප කාණ්ඩේ මෙච්චරයි කියලා එයා දන්නවා. එයා දන්න එක පරම ඇත්ත. හරි. හරියටම එයා බෙදලා. බෙදිච්ච ඒ වගේ අන්තර් සම්බන්ධයත් එයා කියන විදිහේ කිසිම වරදක් නැහැ. හැබැයි ආර්ය සත්‍යයෙන් විමසා බැලීමයි එයා තුල අඩු වෙලා තියෙන්නේ. ඔය පින්නතුන්ලා එහෙම වෙන්න එපා. ඔය පින්නතුන්ලා මේ තුන් ආකාරයෙන්ම විමසා බැලීමට දක්ෂ වෙන්න. මේ තුන් ආකාරයෙන්ම විමසා බලන්න. මේ තුන් ආකාරයෙන්ම දකින්න. ඒකයි දක්ෂකම කියන්නේ. එතකොට දැන් අපි උදාහරණයක් විදියට අරන් බලමු. දැන් මේක හොඳ උදාහරණයක්. හොඳට ඔළුවට ගන්න ඕන. බලමු සම්මත සත්‍ය, පරමාර්ථ සත්‍ය, ආර්ය සත්‍ය ඔස්සේ විමසන්නේ කොහොමද? එතකොට දැන් මේ සම්මත සත්‍ය තුලද, පරමාර්ථ සත්‍ය තුලද, ආර්ය සත්‍ය තුලද දැකිය යුතු වන්නේ සත්වයාගේ කතාව මිසක් සත්ව භවෙන් ඔබ්බේ ඇති සතර මහා ධාතුන්ගේ කතාව නෙමෙයි. අපි මේ විදියට බලන්නේ නැහැ බාහිර සතර මහා ධාතු එහෙම. අපි මේ විදියට විමසන්නේ විඥානයක් සහිත සත්වයාගේම කතාව විතරයි. එහෙනම් අපිට තවත් අරමු කේන්ද්‍රගතයි, ඉලක්කගතයි. අපිට සියල්ල පිළිබඳ දැක්මක් වමනා කරන්නේ නැහැ. අපිට සියල්ල පිළිබඳ විභාග කර ගැනීමක් වමනා කරන්නේ නැහැ. අපිට වමනා කරන්නේ විඥානයක් සහිත මේ අපේ ඇතුළාන්තය පිළිබඳව අවබෝධයක්. ඒතොර ඇතුළාන්තය පිළිබඳ සම්මත සත්‍යය තුල අහුවෙච්ච කෙනා, මුලාවටපත් වෙච්ච කෙනා කොහොමද කල්පනා කරන්නේ? එයා මෙහෙම කල්පනා කරනවා. දැන් අපි එක ස්කන්ධයක් ගමු මොකක් හරි. මොකක්ද අපි ගන්න? වේදනාව. ඔන්න නිකන් වේදනාව ගන්නවා. වේදනාව කියන්නේ කොංගාක් අය අපේ බණ අහලා තියෙනවනේ. ඒ නිසා මම ඒක ගන්නවා තේරෙන්න ඕන කමට. ඒතොර වේදනාව කියන එක සම්මත සත්‍යය තුල කියෙව්වොත්, සම්මුතිය ඇතුලේ කියෙව්වොත් එයාට හැම වෙලාවෙම දැනෙනවා
වේදනාව මා තුල තියෙනවා. මට නෙවෙයි වේදනාව. වේදනාව තුල මම ඉන්නවා. මම විඳවනවා. අන්න ඔහොම මිනිසු කියන්නේ මොන බණ ඇහුවත් ඔහොම කියන්නේ නැද්ද? විඳවනවා විඳවනවා හාඳුරණී කෙලවරන්නේ නැහැ විඳවනවනේ මම. ඇයිවා විඳවන්නේ? මේ දරුවෝ නිසා විඳවනවා හාඳුරණී. ස්වාමියා නිසා විඳවනවා, මේ අම්මා නිසා විඳවනවනේ මම. එතකොට එයා විඳවන බවත් එයා කියනවා. එයා විඳවන්න හේතු වෙච්ච එළිය සාක්ෂිත් එයා පෙන්නනවා. එතකොට ඒක බොරුවක්ද? සම්මුතිය ඇතුළේ හරි ඇත්ත. ඇත්තටම සම්මතිය ඇතුළේ බැලුවම ඇත්තටම මෙයා පීඩාවට පත් වෙලා තියෙන්නේ යාගේ අම්මා නිසා. එයා ওই පීඩාවට පත් වෙන්නේ අර දරුවන්ගේ අර හැසිරීම නිසා. හරි, බොරුවක් නෙමෙයි කතාව. සම්මතිය ඇතුළේ වේදනාව කියන එක එයා බලනකොට එයා කියනවා වේදනාව මට. ඔය කවුරු මොනවා කිව්වත් මම නිවිඳවන්නේ. ඒ මිනිස්සු කියනවා නේද? කවුරු මොනවා කිව්වත් ආඳුරණී විඳවන්නේ මමනි. ඔය මිනිසුන් නම් යායන්ට මම විඳවන්න එපායි. ඒතර ඇත්තටම යා ගියන් පස්සේ යාට විඳවීමකුත් තියෙනවා. සම්මුතිය ඇතුලේ බොරු නෙමෙයි. මේ සම්මත කරගත්ත ලෝකයේ ඇතුලේ යාට විඳනයක් තියෙනවා. දැන් හිතන්නකෝ, ඔයාලා ආසා කරන කෑමක් ඔයාලට හම්බුණාම ඔයාලට සැප වේදනාව හටගන්නේ නැද්ද? හටගන්නවා. සම්මුතිය ඇතුලේ බොරුවක් නෙමෙයි ඒක. ඒ කැමති ආහාරය කෑවට පස්සේ යාට ආස්වාදයක් ඇති වෙනවා. ඒවා දැකීමෙන් පවා ආස්වාදයක් ඇති වෙනවා. සම්මුතිය ඇතුළේක බොරුවක්ද? අපි කියනවා නිකං අනේ වැඩක් නැහැ, ඔය ඉතින් Taman තුල මේ කෑවට පස්සේ ඔක ඉවරයිනි, බලන්නකෝ ආයක මේ ආස්වාදේ එන්නේ නැණි කාලේ ඉවරුනම් කියලා අපි කතාවට කියනවා. නමුත් ආයේ ආහාර ගන්නකොට, ඒ රූප බලනකොට, ඒ ශබ්ද අහනකොට, දැන් මේ ධර්මයක් දිනුනු කළත් ලස්සන සින්දු අපේ ඔළුවේ නැද්ද? මිහිරට අහන සින්දු නැද්ද ඔළුවේ? ඒ සින්දු ඇහෙනකොට ආස්වාදේ උපදින්නේ නැද්ද? පරණිය මතක් වෙන්නේ නැද්ද? ආගිය මුලගිය තොරතුරු මතක් වෙන්නේ නැද්ද සින්දු අහනකොට? ඒතර කවුරු හරි කිව්වොත් බොරු වැඩක් නැහැ පින්වත්නි, මේ සද්දේ විතරයි, සෝතප්‍රසාදේ වත්තම අදිනව විතරයිනි, බොරුවක් නී කියලා කිව්වට ආස්වාදේ කියලා එකක් එහෙම කියනෙකුට කියන්න පුළුවන්. නිකන් කියන්න පුළුවන් එයාට ආස්වාදයක් නැද්ද? ආස්වාදි කියලා ගන්න නැද්ද? තියනවා. සම්මතය ඇතුළ යාට ඒ සද්දහදී ඇති වෙන ආස්වාදය එයා අකමැති සින්දු හද්දී යාට ඇති වෙනවද? ඇති වෙන්නේ නැහැ. එහෙනම් යාට සම්මතය ඇතුළේ එයාට වේදනාව කියලා එකක් තියෙනව නෑ නිමි. දැන් වර්තමානි වේදනාවක් කියලා එකක් යාට තියෙනවා. මේ සම්මතය ඇතුළේ පුද්ගලයා තුළ ඇති වෙන අරබුදකාරී මට්ටම තමයි මොකද්ද? වේදනාව තුල මම ඉන්නවා. මට නෙවෙයි වේදනාව. වේදනාව ගිනාවේ මෙන්න මේ රූප. වේදනාව ගිනාවේ මේ සද්ද. වේදනාව ගිනාවේ මේ රහ. වේදනාව ගිනාවේ මේ පහස. වේදනාව ගිනාවේ මගේ බිරිඳ, ස්වාමියා, අම්මා, තාත්තා කියලා අර සම්මත සත්‍ය තුල වේදනාවක් තියෙනවා. ඒක ඇත්ත. සම්මුතිය ඇතුළේ වේදනාවක් තියෙනවා. වේදනාව කියලා ගන්න නැහැ කියලා කිව්වට බොරුවක්. එහෙම කියන්න හොඳ නැහැ. එකපාරටම ඒක හේතුඵල සහිතව ප්‍රමාණිකූල විභාග කරගෙනයි බලන්න ඕන. සම්මතය ඇතුළේ වේදනාවක් තියෙනවා. ඒ වේදනාව මා උදෙසායි, වේදනාව ගినాපු ලොවක් නැතයි, අපි තුල යම්කිසි අර්ථයක් තියෙනවද නැද්ද? තියෙනවා. යම්කිසි අදහසක් තියෙනවා. එතකොට එහෙනම් සම්මතය ඇතුළේ වේදනාව තුළ පුද්ගල බවක් තියෙනවා. වේදනාවකුත් තියෙනවා. වේදනාව තුළ පුද්ගල බවකුත් තියෙනවා. ඒ වේදනාව ගినాපු ලෝකයක්ද යාට තියෙනවා. එච්චරයි. එහෙනම් වේදනාව නම් ගන්නේ සම්මුතිය ඇතුළේ අපි ඒක කියව ගනිද්දී වේදනාව කියලා එකක් ඇත. වේදනාව මා තුළ ඇත. වේදනාව ගినాපු ලෝකයක්ද ඇත. පරමාර්ථ සත්‍යයෙන් දැන් එහෙනම් ආත්මීය ගතිගත්වය තමයි සම්මතය ඇතුලේ වේදනාව නඩත්තු කරන්නේ. පරමාර්ථ සත්‍යය ඇතුලේ, පරමාර්ථ සත්‍යය ඇතුලේ වේදනාව බලනකොට යා බලනවා කොහොමද මේ වේදනාව කියන එක ඒ මොහොතේ ස්පර්ශයෙන් හටගන්නා වූ එකක්. අන්න පරමාර්ථය ඇතුලේ.
ඒ ස්පර්ශේ ස්පර්ශයෙන් ඒ මොහොතේ හට ගන්නා වූ වේදනාව කුමන වේදනාවද? සුඛ වේදනායත, දුක් වේදනායත, අදුක්කම සුඛ වේදනායත. ඒ සුඛ වේදනා, දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා ඇසහරහාද, කනහරහාද, නාසයහරහාද, දිවහරහාද, කයහරහාද, මනසහරහාද හටගනි. ඒ ඒ මොහොතේ හටගන්නා වූ වේදනා, ඒ ඒ මොහොතේ හටගන්නා වූ ස්පර්ශයෙන් සමුදේවි, ස්පර්ශයෙන් නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යයි. ස්පර්ශයෙන් හටගෙන ස්පර්ශයෙන් නිරුද්ධ වීමෙන් ඒ ඒ මොහොතේ හටගන්නා වූ වේදනා නිරුද්ධ වී යනවා. ඒ මොහොතේ හටගන්නා වූ වේදනාව පෙර අභිසංස්කාර සමග ගැට ගැසීද ඇත. පෙර අභිසංස්කාර සමග ගැට ගැසීද ඇත. පෙර සංසාරයේ වේදනාව හටගන්නකොට ඒ වේදනාව කෙරෙහි බැඳුණු විඥානයක් පැවැත්වීමෙන් රැස්ුණා වූ සංස්කාර වේදනා උපයන්වා භික්කවේ විඥානං තිට්ඨමාන. මේ විඥානි පිහිටීම, මෙහි පිහිටීම අද මේ මට්ටමට විඥානේ පිහිටීමට බලපාලා තියෙනවා. වේදනා උපයන්වා භික්කවේ විඥානං තිට්ඨමානං තිට්ඨේ. වේදනා රම්මණං පෙර සංසාරයේ වේදනාව අරමුණු කොටගෙන වේදනා රම්මණං වේදනා පතිට්ටං අවිද්‍යාවෙන් වේදනාව මත පිහිටා නන්දූප සේවනං වේදනාවටම තණ්හා කරලා වෙන මොකටවත් නෙමෙයි වේදනාවටම තණ්හා කරලා බුද්ධින් විරුල්ලින් වේපුල්ලං මේ විඥානේ විපුලත්වයක් විඥානේට ජවයක් නැවත නැවත භවයට යන්න පුළුවන් මට්ටමේ විඥානේට ජවයක් ගොඩ නැගිලා බුද්ධින් විරුල්ලින් වේපුල්ලං ආපච්චෙය විඥානේට වෘද්ධියක් වේපුල්ලත්වයක් මහත්ගත භාවයක් ලැබිලා මොකක් නිසාද පෙර සංසාරයේ වේදනාව මා තුළ හටගන්නකොට ඒක හේතුඵල ධාමින් හටගත්තකම දකින්න බැරිකම නිසා වේදනාව අවිද්‍යාවෙන් අරමුණු කොටගෙන අවිද්‍යාවෙන් වේදනාව මම වශයෙන් පිහිටා වේදනාව කෙරෙහිම තණ්හා කරලා මම එදා වැඩ කරපු කම කවදා වැඩ කරපු කමද පෙර සංසාරයේ වැඩ කරපු කමින් අද වේදනාව මා තුළ හටගන්නවා පෙර සංසාරයේ මම වැඩ කරපු විදියෙන් මේ ජීවිතේ වේදනාව හට ගන්නවා මේ ජීවිතේ වේදනාව හට ගන්නවා එහෙනම් මේක කවුරුත් කරාපු වැඩක් නෙමෙයි කියලා එහෙම බලනකොට එයාට පරමාර්ථ සත්‍යයෙන් වේදනාව පේන්න ගන්නවා එයා ලෝකය මත වේදනාව තවරන්නේ වේදනාව දවටන්නේ වගකීම් අර සම්මත සත්‍ය ඇතුලේ වේදනාව මට වේදනාව ගినాපු ලොවක් ඇත කියලා බලාපුකම තියෙන එක නෑ දැන් පරමාර්ථ සත්‍යයෙන් බලනකොට එයාට පෙර සංසාරයේ වේදනාව අරමුණු කොටගෙන වේදනාව මත පිහිටා වේදනාවටම තණ්හාකොට අවිද්‍යාසහගතව ගොඩනැගිච්ච වේදනාව පදනම් කරගෙන ගොඩනැගිච්ච භවය මනුස්ස ලෝකේ කාම ලෝකේ මේ භවය හදලා අද උපදින සියලු වේදනා එදා ඒ කතාවට අදාළයි කවුද කතාවටද ඒ සංසාරය එදා වෙච්ච දෙයට අදාළයි ඔන්න ඔහොම බලන එකට අපි කියනවා පරමාර්ථ සත්‍ය පරමාර්ථ සත්‍යය ගැන බලන්නේ එතකොට පරමාර්ථ සත්‍යයෙන් බලනකොට අර පුද්ගල බව අභිභවණය කරලා එයාට හේතුඵල වශයෙන් පේන්නේ එහෙනම් පරමාර්ථ සත්‍යයෙන් දකින්න කෙනා හේතුඵල වශයෙන් දකිනවා ඒ හේතුඵල වශයෙන් දකින හැකියාව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේකට හරි ජවයක් දෙනවා අවබෝධය කර යන්න. පුදුමාකාර ජවයක් දෙනවා. ආයේ පොඩි පහේ ජවයක් නෙමෙයි. පුදුම තරම් ජවයක් දෙනවා. ඒක තමයි දෙක. දැන් අපි බලමු මේකම ආර්යස. ඕක තමයි වැදගත්ම කොටස. වැදගත්ම කොටස. දැන් බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාලා පින්වත් මහණෙනි මේ දීර්ඝ සංසාරේ මේ ගෝර කටුක සංසාරයේ ඔබද මමද අප දෙදෙනාමද ඉපදෙමින් මැරෙමින් ඇවිද ගැවිද යන්නේ. ඉපදී ඉපදී මැරි මැරි යන්නේ මොනවා නිසාද? ආර්ය සත්‍ය අවබෝධ නොවෙච්ච නිසයි. එනම් මේ පරමාර්ථය දැක්කා කියලම කෙනෙක්ගේ කෙලෙස් සංසිඳෙනවද? නෑ, හැම කෙනෙක්ම මේක තේරුම් ගන්න ඕන. සමහර අය මේකට අකමැති වෙයි. ඒගොල්ලෝ ඉගෙන ගත්ත එක එක ක්‍රම තියෙනවනේ. පින්වත්නි, මතක තියා ගන්න. මොකද මේ විභාග කරගෙන පරමාර්ථ වශයෙන් යාතුල ගොඩනගෙන දැනුම පිරිනුවම් පෑමට උදව් කරන්නේ. මොකද මට මතකයි විශ්වවිද්‍යාලේ හිටියා එක වතාවක් ඔය අපි ඉගෙන ගන්න කාලේ ඒ මහාචාර්යවරයාට අභිධර්ම ක්‍රම ගැන මහා පුදුමාකාර දැනුම. විශාල දැනුම. මං මේ මහත්යගෙන් අභිධර්ම ක්‍රම ගැන ඉගෙනගෙන තියෙනවා. පුදුම දැනුමක්. වෙනම නිකායාන්තර අභිධර්ම ක්‍රම ගැන දැන් නම් මේ මනුස්සයා මලා. එතකොට පුදුම දැනුමක්. ආයේ පොඩි පහේ දැනුමනේ උත දැනුමක්. නමුත් එයා සෝතාපන්න මාර්ගේවත් නැහැ කියලායි මං හිතන්නේ. ඇයි? ආර්ය සත්‍ය දකින්නේ. ඒකයි. එනම් බෙදලා ගණන් හිලව් ඇතුව මතක තබා ගැනීමෙන්ම කවමදාකවත් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ පින්වත්නි. ඒක මතක තියාගන්න. දැන් මේ වේදනාව කියන එකම ආර්ය සත්‍යයෙන් අපි බලමු කොහොමද බලන්නේ කියලාවත්. ආර්ය සත්‍යයෙන් බලනකොට එයා මේ වේදනාව මොන වේදනාව වුණත් සැප වේදනාව හෝ වේවා දුක් වේදනාව හෝ වේවා කවරාකාරික වේදනාව වුණත් එයා සංග්‍රහ කරනවා දුකට. ඔයාලා තුල හට ගන්නා වූ යම් තාක් වේදනා වේද මොනවා දැක්කත් මොනවා ඇහුවත් මොනවා දැනුණත් මොනවා හිතුණත් ඇතිවෙන්නා වූ වර්තමානයේ හට ගන්නා වූ යම් කිසි වේදනාවක් වේද ඒ වේදනාව කොයි මට්ටමේ එකක් වුණත් ඒක දුක් වේදනාව නම් දුකක් කියලා බලන එක අමුතු වැඩක් නෙමෙයිනි. මොන මට්ටමේ වේදනාවක් වුණත් ඔය පින්නතුන්ලා දක්ෂ වෙන්න ඕන ඒ සියලුම වේදනා වල දක්ෂ වෙන්න ඕන සියලුම වේදනා දුක්ඛාරිය සත්‍යයෙන් බලන්න. අන්න ඒක තමයි ආර්ය සත්‍ය කියන්නේ. කොයි මට්ටමින් හටගත්තත් කමන්නේ. ඒක දරුව දකිද්දී ඇති වුණත් එකයි රුවන්වැලිසෑය දකිද්දී ඇති වුණත් එකයි. එතකොට දරුව කියලා ඔයාලට පේන්නේ සම්මත සත්‍ය. රුවන්වැලිසෑය කියලා පේන්නේ දරුවා කියලා පේන්නේ සම්මත සත්‍ය. රුවන්වැලිසෑය කියලා පේන්නේ ඒ සම්මත සත්‍ය තමයි. අපි සම්මත කරගෙන රුවන්වැලිසෑය කියලා. එහෙනම් දරුවා කියලා පේනුණත් රුවන්වැලිසෑය කියලා පේනුණත් සම්මත සත්‍ය ඇතුලේ අපි සම්මත කරගත්තේ ඒවා. පරමාර්ථ සත්‍ය ඇතුලේ දරුවා පේනුණත් ඒ වෙලාවෙත් පංචස්කන්ධය. රුවන්වැලිසෑය පේනුණත් ඒත් පංචස්කන්ධය. කයිට වඩා මොකක්වත් යන්නේ පරමාර්ථයෙන් පේනවා. අර බිනස දරුවා කියලා බලාපු එකයි රුවන්වැලිසෑය කියලා බලපු එකයි නොපෙනී යනවා. නොපෙනී යනවා. අර සම්මත කර ගැනීම තුළ සත්‍යයක් පවතින නිසා දරුවගේ යුතුකම් නවත්තන්නෙත් නැහැ. රුවන්වැලිසෑයට පහම්පත්තු කරන්න නවත්තන්නෙත් නැහැ අපි. සම්මතය ඇතුලේ සත්‍ය, ඒ කියන්නේ සම්මත සත්‍ය කියන්නේ. අපි සම්මත කරගත්තේ දේ ඇතුලේ ඒ සම්මුතියින් වල යම් සත්‍යයක් තියෙනවනේ. ඒ නිසා දරුවාට උගන්නන එක, කවණ එක, පෝණ එක, නාවණ එක, අන්දන එක නවත්තන්නෙ නැහැ. දරුව වෙනුවෙන් ඉඩ කඩන් දීපල ගෙවල් දොරවල් ආවාහ විවාහ ඉව කරන්නේ නවත්තන්නේ. රුවන්වැලි සෑයටත් පහන් පත්තු කරන එක මල් පූජා නවත්තන්නේ අපි. අපි දන්නවනේ ඒකෙන් යම් කිසි ආකාරයක යාට කුසල සංස්කාරයක් රැස් වෙනවා කියලා. නමුත් අපි මේ පරමාර්ථ සත්‍යයෙන් බලද්දී එතකොට දරුව පේන්නේ මොකද්ද? දරුව පේන කොටත් පංචස්කන්ධය තමා තුල හටගන්නේ බිඳෙන්නේ. රුවන්වැලි සෑය පේන කොට එතනත් පංචස්කන්ධයක් තමයි හටගෙන බිඳෙන්නේ. දෙකේම එකම වෙලා තියෙනවා. අන්න පරමාර්ථයෙන් බලනකොට එකම සිද්ධියක් අර සම්මුතිය ඇතුලේ විභේදනයේ නොපෙනී එකම සන්දර්භයක සියලු අත්දැකීම් පරාසය සියලුම අත්දැකීම් පරාසය එයාට කියවා ගන්න පුළුවන්කම ලැබෙනවා. කියව ගන්න පුළුවන්. ආර්ය සත්‍යයෙන් බලනකොට එයාට රුවන්වැලි සෑය පෙනුනත් ඒක දුක්ඛාරිය සත්‍යයෙන් බලනවා. දරුව පින්නොත් දුකයි. කොතන හරි පංචස්කන්ධය හට ගන්නවා නම් බුදුරජාණන් වහන්සේ වදාළේ පංචඋපාදානස්කන්ධා සුඛා කියලාද? නෑ, අපගේ බුදුරජාණන් වහන්සේ වදාළේ පංචස්කන්ධය කොතන හටගත්තත් දුකක්. කොතන හටගත්තත් දුක. එහෙනම් අපිට ඒක දුක්ඛාරි සත්‍යයෙන් බලනකොට දුකක් විදියටයි පේන්නේ. එතකොට ඔය පින්නතුන්ලාට යම් කිසි ආකාරයක මනාප සුඛ වේදනාවක් හටගත්තා, තමනාප දුක් වේදනාවක් හටගත්තා, තර වේදනාව පරයයි මේ කියන්නේ. ඒ සියලුම දේවල් ඔබ බලන්න ඕන කොයි විදියටද? දුකක් විදියට. දුකක් විදියට. ඔන්න දුක්ඛාරිය සත්‍යයෙන් බලනවා. දුක්ඛාරිය සත්‍යයෙන් බලනවා. දුක්ඛ සමුදය ආර්ය සත්‍යයෙන් බලනවා. එතකොට යා මොකද්ද බලන්නේ? දුක්ඛ සමුදය ආර්ය සත්‍යයෙන් බලනකොට යාට තේරෙනවා වේදනාව මේ මොහොතේ උපය වෙලා, වේදනාව අරමුණු වෙලා, මොන වේදනාවක් හරි ඒ වේදනාව වේදනා රම්මන වේදනා පතිට්ටං. වේදනාව මත පිහිටා නන්දූප සේවණ වේදනාවටම ආසා කරලා මං අද වැඩ කළොත් ඒ වැඩ කරන්නේ මොකක් නිසාද? මගේ ඇතුලේ අවිද්‍යාව ක්‍රියාත්මක වෙන නිසා. වේදනාරම්මණං වේදනාපතිට්ටං නන්දූප සේවණං කියලා බලන්නේ මොකක් නිසාද? මගේ ඇතුලේ අවිද්‍යාව ක්‍රියාත්මක වෙන නිසා. අවිද්‍යාව තියෙනකන් ඔහොමමයි බලන්නේ. ඔයාලා කොච්චර බණ ඇහුවත්, කොයි හාඳුරු ඇසුරු කළත්, කොයි හාඳුරුන්ගේ බණ ඇහුවත් ඔයාලා ওই බැල්ම නවත්තන්නේ නැහැ අවිද්‍යාව නැසනක. අපේ ඇතුලාන්තයේ තුල අවිද්‍යාව ක්‍රියාත්මක වෙන නිසා අපි කොහොමද බලන්නේ? වේදනාරම්මණං වේදනාව අරමුණු කරගන්නවා හැම වෙලාවකම. තමන් මනාප සුඛාස්වාදයේ අරමුණු කරගන වේදනා රම්මන වේදනා පතිට්ටං වේදනාව මත එයා පිහිටනවා. නන්දූප සේවණං එයා වේදනාවටම එයාගේම සිතින් ආසා කරනවා. පින්වත්නි, එයා මොකටද ආසා කරන්නේ? එයා එයාගේම සිතේ හටගන්නා වූ වේදනාවට එයා එයාගේම සිතින් ආසා කරනවා. එතකොට මේ විඥාණයට හයියක් හම්බ වෙනවා, ජවයක් හම්බ වෙනවා, බලපෑමක් ලැබෙනවා, ශක්තියක් ජනිත වෙනවා, උද්ධින් විරුල්ලින් වේපුල්ලං විපුලත්වයක් ලැබෙනවා. කොහෙට යන්නද? ආයතුන් භව යනුව යන්න. ඒ නිසා දුක්ඛ සමුදයාරිය සත්‍යය බලනවා. වේදනා අරමුණු වීම, වේදනාව මත පිහිටීම, වේදනාවටම තණ්හා කිරීම, වේදනාවටම ආසා කිරීම, මේ දුකේ සමුදය නේද කියලා බලනවා. අන්න දුක්ඛ සමුදය ආර්ය සත්‍යෙනොත් බලනවා. එතකොට නිරෝධාර්ය සත්‍යයෙන් බලනකොට නිරුද්ධ කළ යුත්තේ කුමක්ද? දැන් නිරෝධාර්ය සත්‍යයෙන් බලනවා මොකද්ද නිරුද්ධ කළ යුත්තේ? පින්වත්නි, වේදනාව අරමුණු වීම හෝ වේදනාව මත පිහිටීම හෝ වේදනාවටම ආසා කිරීම හෝ සිද්ධ වෙනවාය. ඇයි සිද්ධ වෙනවා කියලා අපි කිව්වේ? මොකක් ක්‍රියාත්මක වෙන නිසාද? ඇතුළේ මොනවා ක්‍රියාත්මක වෙන නිසා කියලාද අපි කිව්වේ? ආවිද්‍යාව ක්‍රියාත්මක වෙන නිසා කියලා. වේදනාව අරමුණු වෙන්නේ, වේදනාව මත පිහිටන්නේ, වේදනාවටම හිතින් ආසා කරන්නේ අපි තුළ මොකක් ක්‍රියාත්මක වෙන නිසාද? ආවිද්‍යාව ක්‍රියාත්මක. එහෙනම් නැසිය යුත්තේ වේදනාවද අවිද්‍යාවද? ආවිද්‍යාව නසලා දාන්න ඕන. අවිද්‍යාව මුලින් උදුරලා දාන්න ඕන. අන්න දැන් දුකේ නිරෝධයට පේනවා. වේදනාව නිරුද්ධ කරන්න නම් කුමක්ද නිරුද්ධ කළ යුතුවන්නේ? ආවිද්‍යාව නිරුද්ධ කළ යුතු. අවිද්‍යාව තියෙනකන් වේදනාව විඳිනකොට, වේදනාව අරමුණු වෙලා, වේදනාව මත පීඩා, වේදනාවටම ආසා කරන කමක් අපි තුල එනවා. ඒක එන්නේ කවුරුවත් හදලා දාපු නිසා නෙමෙයි. ඒක මේ ඥානමේ සාධකයක් නෙමෙයි. අම්මගෙන් පුතාට ආපු එකක් එහෙම නෙමෙයි. තාත්තගෙන් බෝවිච් එකක් එහෙම නෙමෙයි. ඒක වෙලා තියෙන්නේ මොකක් නිසාද? තාමාංගය ඇතුළාන්තයේ තුල ආවිද්‍යාව ක්‍රියාත්මක වෙන නිසා. එහෙනම් වේදනාවද නැසිය යුත්තේ, අවිද්‍යාවද නැසිය යුත්තේ? ආවිද්‍යාව නසන්න ඕන. අවිද්‍යාව නසන්න නම් බලන්න පින්වත්නි කොච්චර ලස්සනයි. එහෙනම් කෙනෙක් දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාවට එකතු වෙන්නේ මොකක් නසනද? අවිද්‍යාව නසන්නයි. අන්න බලන්න, අවිද්‍යාව නසන්නයි. එතකොට අවිද්‍යාව නැසීම පිණිස එයා මොකද්ද කරන්න ඕන? කාලේන කාලං, එයා කාලෙන් කාලයට මොකද්ද කරන්න ඕන? කාලේන කාලං සමාධි නිමිස්සං මනසිකාතබ්බං. කාලේන කාලෙට සමාධි නිමිත්ත මනසිකාරය කරන්න ඕන. කාලේන කාලං පග්ඝහ නිමිත්තං මනසිකාතබ්බං. පග්ඝහ නිමිත්ත මනසිකාරය කරන්න ඕන. කාලේන කාලං උපෙක්ඛා නිමිත්තං මනසිකාතබ්බං උපේක්ඛා නිමිත්ත මනසිකාරය කරන්න ඕන. එතකොට සමාධි නිමිත්තද පග්ඝා නිමිත්තද උපේක්ඛා නිමිත්තද මේ තුنين සමන්නාගත වෙච්ච தত্ত্বය මේ තුනට උපකාර කරන දේ මේ තුනට අනුබලය දෙන දේ සමාධි නිමිත්ත පග්ඝා නිමිත්ත උපේක්ඛා නිමිත්ත මේ තුනට උපකාරාර්ථය අනුබලය අනුග්‍රහය ඊතුරු ආර්ය අංග වලින් ගන්නා වූ අනුබලය මත යම් කෙනෙක් එකතු වුණොත් ඒකතු වීමෙන් යාට පුළුවන් ඇතුලාන්තයේ තුල ක්‍රියාත්මක වෙන අවිද්‍යාව නසලා දාන්නට පුළුවන්. ඔය තුنين පුළුවන් මොකද්ද අවිද්‍යාව නසලා දාන්නට. එතකොට එහෙනම් එයා දැන් දුක නිරෝධගාමිනී ප්‍රතිපදා දැන් බලන්න අවිද්‍යාව තමයි ආර්ය සත්‍ය ඔස්සේ දුක්ඛාරිය සත්‍යින් බැලුවේ. නැසිය යුත්තේ අවිද්‍යාව මේ තමන් තුල හට ගන්නා වූ වේදනාව තමයි දුක්ඛාරිය සත්‍යින් බැලුවේ. වේදනාව නසන්ට වේදනාව නිරුද්ධ කරන්න එයා දුකේ සමුදේ විදියට දැකේ අවිද්‍යාව. එතකොට නිරුද්ධ කළ යුත්තේ අවිද්‍යාව. අවිද්‍යාව නිරුද්ධ වැඩි යුතු වෙන එකක්. ඉතින් මේක බුදු කෙනෙක් කර කාටවත් තෝරන්න බෑ තමයි. පින්වත්නි වේදනාව අවබෝධ කිරීම පිණිස අවිද්‍යාව නැසිය යුතුයි වැඩි යුතු වෙන එකක්. ඉතින් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා මෙහෙම එකක් වදාරනවා හැර අපි වගේ සාමාන්‍ය භික්ෂුවකට මෙහෙම එකක් කොහේ තේරෙන්නද? ලෝකෙට හරියන්නේ තමයි නිවන් මඟ. දුක්ඛාරිය සත්‍යයෙන් සංග්‍රහ කරලා බලන්නේ වේදනාව. දුක්ඛ සමුදයාරිය සත්‍යයෙන් සංග්‍රහ කරලා බලන්නේ පින අවිද්‍යාව. අවිද්‍යාව ක්‍රියාත්ම වෙනකම් මේ වේදනා ආරම්භණං වේදනා පතිට්ටං නන්දූප සේවණං. වේදනාව අරමුණු වෙන එක පුද්ගල බවකින් වේදනාව මත පිහිටන එක පුද්ගල බවකින් එයා තුලම හට ගන්නා වූ වේදනාවට එයාගෙම සිතින් ආසා කරනකම එයා තුල තියෙන්නේ අවිද්‍යාව ක්‍රියාත්මක වෙන නිසා. ඉතින් අවිද්‍යාව නසන්න එයා දැන් මොකද කරන්න ඕන? කාලෙන් කාලෙට සමාධි නිමිත්තද පග්ඝහ නිමිත්තද උපේක්ඛා නිමිත්තද එයා මානසිකාරය කළ යුතුයි. එතකොට එයා කාලෙන් කාලෙට එයාගේ ජීවිතයේ ඇතුලේ සමාධි නිමිත්ත මෙනෙහි නොකළොත් මොකද වෙන්නේ? එයාගේ සිත නොසන්සුන් වෙනවා. නොසන්සුන් වුණොත් ආයෙත් වේදනාව අරමුණු කරගෙන වේදනාව පැත්තට වේගින් දුවනවා. වේදනාව අරමුණු කරගෙන වේදනාව මත පීඩා වේදනාවටම තණ්හා කරගෙන ආයෙත් වෙනද වගේ ලෝකේ ගනුදෙනු කරගෙන ඉගෙනගෙන උගන්නගෙන වෘත්තීය වටිනාකම් හදාගෙන සල්ලි භාගේ හොයාගෙන යනවා. එහෙනම් කෙනෙක් සමාධි නිමිත්තට යන්න ඕනේ. පින්වත්නි එයාගේ ජීවිතය තුළ සමාධි නිමිත්තට යා යුත්තේ අන් කවර දෙයක් නිසාවත් නෙමෙයි පින්වත්නි. අපේ සිත නොසන්සුන් වෙන එක නවත්තන්න ඕන. සමාධි නිමිත්තෙන් කරන්නේ අපි නොසන්සුන් වෙන එක නවත්තන එක. සංසුන් නොවුනොත් මේ බඳු ධර්මයක් දරන්න බෑ. එතකොට යම් කෙනෙක් පින්වත්නි මේ පග්ඝා නිමිත්ත යම් කෙනෙක් තුළ නැත්තං එහෙම එයා පින්වත්නි රාග ද්වේෂ මෝහ මත තැවරෙනවා. එයාට ධර්මයක් පේන්නේ නැහැ මන්දගාමි. මෙතන පග්ඝා නිමිත්ත කියලා අදහස් කරන්නේ පුද්ගලයා තුළ ගොඩනැගෙන නූපන් කුසලයේ ඉපදවීම පිණිසෙන ජවයට. මොකද්ද නූපන් කුසලය? වේදනාවේ නිරෝධය. අවිද්‍යාව මුලින් උපුටා දැමීම. ඒක ඉපදිච්ච නැති කුසලයක් අපි තුල. කුසලයේ කියනකොට ওই පින්නතුන්ලා අර උඩින් අල්ලගන්න පූජා ටිකනම් ගන්නම එපා මේ වගේ දේශනාවකදී. මෙතන කුසලයේ කියලා කියන්නේ මෙතන කුසලයේ කියලා අදහස් කරන්නේ හොඳට මතක තියාගන්න වේදනාවේ නිරෝධය. අවිද්‍යාවෙන් තිත මුදවා ගන්න එක සම්පූර්ණයි. ඒක නූපන් කුසලයක්. ඒ මෙනුවෙන් ජවයේ නැති වුණොත් එහෙම ඒකයි පග්ඝා නිමිත්ත මානසිකාතබ්බං කියන්නේ. ඒ පග්ඝා නිමිත්ත කියලා කියන්නේ තමා තුල නූපන් වූ ප්‍රතිබල සම්පන්න කුසලයක් ඇත. මොකක්ද මේ නූපන් කුසලය? ආවිද්‍යාව මුලින් උපුටා දැමීම කියන ඒ කුසලය මා තුල තවම ඉපදිලා නැහැ. වේදනාවේ නිරෝධය කියන එක මා තුල ඉපදිලා නැහැ තව. අපි මෙහි එළිය අතපොත ගන්නවා කුසල් කියලා. අරක මගේ ඇතුලේ තවම නැහැ. ඒ නිසා අපි එකට කියනවා පග්ග බුදුරජාණන්සේ ලස්සන්ට පින්වත්නි අදිචිත්ත කියලා සූත්‍රයක මේක වදාළේ. ඒ සූත්‍රයේ වදාලා බුදුරජාණන් වහන්සේ කාලේන කාලං පග්ඝා නිමිත්තං මනසිකා තබ්බං. ඒ කියන්නේ එයා හැම වෙලාවෙම මනසිකාරය කරන්න ඕන මට උපද්දවන්න කුසලයක් තියනවා නේද? මොකද්ද කුසලය? මම වේදනාව නිරුද්ධ කරලා නැහැ, අවිද්‍යාව ක්‍රියාත්මක වෙන එකේ මගේ සිත මුදවාගෙන නැහැ මම. ඒක මා තුළ නූපන් කුසලයක්. කාලේන කාලං උපේක්ඛා නිමිත්තං මනසිකා තබ්බං. එතකොට උපේක්ඛා නිමිත්ත මනස උපේක්ෂාව මනසිකාරය නොකළොත් සිත ආශ්‍රවයන්ගෙන් වෙලා ගන්නවා කියන. උපේක්ඛා නිමිත්ත මනසිකාරය නොකළොත් එයාගේ සිත ආශ්‍රවයන්ගෙන් වෙලෙනවා. එහෙනම් සමාධි නිමිත්ත මනසිකාරය නොකළොත් මොකද්ද වෙන්නේ පින්වත්නි? සමාධි නිමිත්ත මනසිකාරය නොකළොත් පින්වත්නි එයාගේ සිත හැම වෙලාවකම නොසන්සුන්. හැම වෙලාවම අරමුණක් අරමුණක් ගානේ හිත වේගෙන් වේගෙන් හැසිරෙනවා. පග්ගා නිමිත්ත මනසිකාරය නොකළොත් පින්වත්නි එයාට නූපන් කුසලයේ විදියට වේදනාවේ නිරෝධය පේන්නෙත් නෑ, අවිද්‍යාවේ අවිද්‍යාව සම්පූර්ණින් සිත මුදව ගන්න ඕන කියන ලක්ෂණේ පේන්නෙත් නෑ. අපිට පේන්නේ නැත්තේ ඒක අපි පග්ගා නිමිත්ත මනසිකාරය කරන්නේ. ඇතරම් පග්ගා නිමිත්ත මනසිකාරය නොකරනවා කියන්නේ අර දෙක පේන්නේ නෑ කියන එක. ඒ කියන්නේ මේ වේදනාව නිරුද්ධ කළ යුතු බව එයාට දැනින්නේ නැති එක මේ කියන්නේ. ඊට පස්සේ යාට දැනින්නේ නැහැ පින්වත්නි යාගේ ජීවිතය ඇතුළේ මේ මගේ ඇතුළේ මේ ඔක්කොම අවුල තියෙන වේදනාව රම්මන වේදනාව අරමුණු වෙලා වේදනාව පතිට්ටන් වේදනාව මත පිහිටා නන්දූප සේවන වේදනාවටම තණ්හා කරන්නේ. අය වෙන මොකටවත් ලෝකෙට නෙමෙයි. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම දරුවට බිරිඳට ස්වාමියාට නෑ නෑ මොකක්වත් නෑ. එයාගේ වේදනාවට එයා තණ්හා කරනවා. නන්දූප සේවන. නන්දූප සේවනයේ තියෙන එයාගේම සිතේ හට ගන්නා වූ එයාගේම වේදනාවට. මේක දකිමින් වේදනාවේ නිරුද්ධ කළ යුතුයි. මේක නිරුද්ධ කරනවා නම් අවිද්‍යාව ක්‍රියාත්මක වෙන එකෙන් සම්පූර්ණයෙන් මගේ සිත මුදවා ගන්න ඕන නේද කියලා යාට පේන්නේ. එතකොට එහෙනම් සමාධි නිමිත්ත නැති වුණොත් සිත නොසන්තුන් වෙනවා. පග්ඝා නිමිත්ත නැති වුණොත් එම නීවරණ වලින් සිත වෙලෙනවා කාම භූමියේ. උපේක්ඛා නිමිත්ත නැතුණු මැදහත් වෙන්න බැරුණා. මේ වේදනාව ඇති වෙලා නැති වෙලා යනවා වැඩන්නේ කියලා හැම වෙලාවකම හට ගන්නා වූ සියලු වේදනා පිළිබඳ සිත මැදට ගන්න බැරි වුණා. දෙපැත්තෙම මැදට ගන්න ඕන. සැප වේදනාව පැත්තට යන්නෙත් නැතුව මැදට ගන්නවා, දුක් වේදනාව මැදට ගන්නවා. උපේක්ඛා නිමිත්ත එකට කියන්නේ. උපේක්ඛා නිමිත්ත නැති වුණොත් මොකද වෙන්නේ? ආශ්‍රවයන් වැඩිනවා. මොනවද සැප වේදනාවේ වැඩින ආශ්‍රව? මොනවද? සැප වේදනාව ඇතුළේ රාගය වැඩිනවා. දුක් වේදනාව ඇතුළේ පටිඝය වැඩිනවා. උපේක්ෂා විඳීම ඇතුළේ ආවිද්‍යාව වැඩිනවා. ඒව වැඩෙන්න ගන්නවා. ඒව වැඩෙන්නේ නැහැ. උපේක්ඛා නිමිත්ත මනසිකාරයේ කොලකාමක් නැහැ. මේ වේදනාව අවිද්‍යාව ක්‍රියාත්මක වෙන නිසා මා තුළ ඇති වෙන්නේ මේ වේදනාව. වේදනාවට තණ්හා කරන්නේ. ඉතින් අවිද්‍යාව දුරු කරනකම් මේ ප්‍රශ්නේ මෙහෙමයි. වේදනාව අරමුණු වෙනකොට, වේදනාව මත පිහිටනකොට, වේදනාවටම තණ්හා කරනකොට ඒක නොකල යුතු දෙයක්. ඒක වැඩන්නේ නැහැ. ඇයි වැඩන්නේ නැත්තේ? වේදනාව ඉපදී බිඳී යන දෙයක්. ස්පර්ශයෙන් අටගෙන ස්පර්ශයෙන් නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යන දෙයක්. අනිත්‍ය වී යන දෙයක්. ඒක අනාත්ම දෙයක්. ඒක මගේ වසඟේ පවත්වා ගන්නට බැරි දෙයක් කියලා ඒ ශ්‍රාවකයා තුළ වේදනාව පිළිබඳ මැද්දහත් වෙන එක කාලේන කාලං උපේක්ඛා නිමිත්තං මනසිකා තබ. ඔන්න ඔය විදියට බැලුවොත් මොකද්ද? සමාධි නිමිත්තද, පග්ඝා නිමිත්තද, උපේක්ඛා නිමිත්තද කියන මේ තුන තමන්ගේ ජීවිතේ තිබ්බොත් පුරුදු කළොත් පින්වත් නී එයා ඉන්නේ ආර්ය සත්‍ය ඇතුලේ. ඇයි ඒ ආර්ය සත්‍යෙත් මේ කොටස අයිති මොකටද? නිරෝධගාමිනී පටිපදාර්ය සත්‍යයට. ඔන්න ඔය විදියට බැලුවොත් එයා සම්පූර්ණයෙන්ම දුක නිමා කරනවා. එහෙනම් සම්මත සත්‍ය තුලත් සත්‍යයක් තියෙනවා සම්මුතියින්වල. පරමාර්ථ සත්‍ය තුල ඒකායන වශයෙන් බෙදුවම වටිනාකම් නොපෙනෙන මට්ටමේ මහා සරුව ශූන්‍යතාවයක් දැනෙනවා. හැබැයි මගපල මෙහෙදි සෝවාන් වීම, මෙහි රහත් වීම අදාළ වෙන්නේ ආර්ය සත්‍ය. එනම් දුක් පින්වත්නි මතක තියාගන්න, මෙතන වචන තුනක අර්ථයකට අපි සමවදින්න ඕන. සම්මත සත්‍ය, පරමාර්ථ සත්‍ය, ආර්ය සත්‍ය. නමුත් ලංකාවේ වර්තමාන මිනිසුන්ට ආර්ය සත්‍ය කියන කෑල්ල විසි වෙලා. ඒ නිසා යම් දියුණුවක් තියෙනවා ආර්ය සත්‍ය නැති නිසා මාර්ගඵල පැත්තට, සත්‍යාවබෝධයේ පැත්තට, ජීවිතාවබෝධයේ පැත්තට ඒ ශ්‍රාවකයාගේ සිත බර වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ හැම දිනාටම මේ උතුම් දේශනාව ආර්ය සත්‍ය උපදවා ගැනීමට හේතුපකාර වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. දේශනාවේ දායකත්වයේ සීදුව දුම්රියපල පාර අංක 19 එක ලිපිණේ පදිංචි පද්මා කහවල මහත්මිය ඇතුළු දූ දරුවන් ප්‍රධාන පින්වත් පිරිස දායකත්වයේ දරා තිබෙනවා. පද්මාකාවල මහත්මිය ඇතුළු පින්තුන් සියලු දෙනාටම මේ කුසල් උපකාර වේවා. කායික මානසික සුවසහනේ වේවා. ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවා. පද්මාකාවල මහත්මිය ඇතුළු සියලු දෙනාටම සුවසේම නිවන් මඟ පූර්ණේ කරගන්නට මේ දේශනාවේ කුසල් දේශනා පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. 2020 අප්‍රේල් මාසේ 13 වන දින පරලෝ සැපත් ඩීපී කහවල මහත්මාට මේ පින් අනුමෝදන් වේවා. පසුගිය අප්‍රේල් මාස 14 වන දිනත් ඩීපී කහවල මහත්මා පියතුමා ස්වාමි පුරුෂයාණන් සිහි කරලා නිවසේ බොහොම ශ්‍රද්ධාවෙන් සංඝ පිරිසට දන් පිදුවා. අද මේ දේශනාවටද දායකත්වයේ දරමින් එතුමන්ට අනුමෝදනා දේශනාවක් ඇටියට මේ දේශනාව සිද්ධ කරනවා. ඩීපී කහවල මෙතිතුමන්ට මේ කුසල් ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස බලවත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සංසාරගත සියලු ඥාතීන්ට මේ කුසල් අනුමෝදන් වේවා. මිය පරලෝකයේ සියලු ඥාතීන්ට මේ කුසල් බලවත් වේවා. මේ වැඩම කොට වදාල් ස්වාමින් වහන්සේ මිහිණින් වහන්සේ ඇතුළු මේ පින්තුන්ලා නමින් මිය පරලෝකයේ සියලු ඥාතීන්ට ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දොම්නස් වලින් නිදහස්ව ලබන උතුම් නිවන් පිණිසම මේ දේශනා මේ කුසල් දේශනා පාරමිතාවක් වේවා. ඒ වගේම මේ උතුම් දේශනාවට සම්බන්ධ වුණු අපටද අපගේ ගුරු ස්වාමින් වහන්සේලාටද පින්වත් දෙමව්පියන්ටද මේ කුසල් චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු උපකාර වේවා කියලා එතුමිය අදිෂ්ඨාන කොට තිබෙනවා. ඒ වෙනුවෙන්ද පද්මා කහවල මහත්මියට අපි ආශිර්වාද කරනවා. සීදුව සිරි සුගතාරාම් විහාරස්ථානයේ වැඩවසන මඩුගස්තලාවේ විමල බුද්ධි නායක ස්වාමින් වහන්සේටත් මේ වැඩම කොට වදාළ මේ පඬිත හාමුදුරුවන් වහන්සේට මේ වැඩම කොට වදාළ පූජනීය මෙහෙණින් වහන්සේට ලක්වාසි ලෝකවාසී සියලු මහ සංගරුවනටද මේ කුසල් හේතු වේවා වාසනා වේවා. ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවා. මියගිය සියලු ඥාතීන්ටද සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසල් නිවන් දොරටුවක් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒත් එක්කම මේ ධර්ම දාණයට සම්බන්ධ වුණා වූ සියලු දෙනාට ප්‍රඥානාලිකාව හරහා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ ධර්ම දේශනා ශ්‍රවණය කරනවා. ඒක මේ පිනතුන් ලබාපු මහා විස්මිත ධර්ම දාණයක්. ඉතින් මේ ධර්ම දාණය ස්වල්ප දෙයක් නෙමේ, ලෝකෝත්තර අර්ථයන් හඹාගෙන යන ශ්‍රාවකයන් ඉතා අවබෝධාත්මක හැඩයකින් කැපවීමෙන් මේ දේශනාවලට සමවදිනවා. ඒ සියලු දෙනාටද මේ ධර්ම දානමේ කුසල් බලවත් වේවා. ජීවිතාවබෝධය පිණිස වේවා, කායික යහපත වේවා, මානසික යහපත වේවා. ලක්වාසී ලෝකවාසී සියලු මහා සංගරුවන ප්‍රදානව අපවත් වී වදාළ මහා සංගරුවනටද මේ පින්තුන්ලාටද නිවසේ සිට ධර්මයට සමවැදුණු සියලු සත්පුරුෂ කල්යාණ මිත්‍ර ප්‍රඥාගෝචර ධර්මකාමී ශ්‍රාවක පින්නතුන්ටද මේ උතුම් කුසලානිසංස ධර්මයන් අමා නිවන් පිණිස නිවන් දොරටුවක් වේවා. සතර වරං රජ දරුවන් සක් දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටද බ්‍රහ්ම රාජ මණ්ඩලවලටද අවීචී පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමද මේ උතුම් කුසලානිසංස ධර්මයන් අමා නිවන් පිණිස නිවන් දොරටුවක් වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
රාගක්ඛයෝ නිබ්බානං